ගරු අරුන්දික ප්‍රනාන්දු මෙතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ගරු මුණාසුන සභාපතිතුමියනි, විදේශ විනිමය සුරාබදු සහ අනයන අපනයන 50 සංශෝධන වේලාවේදී අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මම මට ඉස්සෙල්ලා කතා කරපු ලක්ෂණ කිරියල්ල මැතිතුමාට මම පිළිතුරක් දෙන්න ඕන. මම වරක සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී මේ පෝට් සිටි ව්‍යාපෘතිය හා සම්බන්ධ ඒ සමාගමත් එක්කලා මම සාකච්ඡාවක් කළා. මේ අද විශාල වශයෙන් මේ ලොකු බිල් එක මවනවා, මේක වෙනම රාජ්‍යයක් වෙනම දැන් ඒ කාලේ කිව්වා මේකට වීසා ගන්න ඕන, එහෙම නැත්නම් මේක උඩින් යනවා නම් අවසර ගන්න ඕන, අඩු ගානේ ගුවන්පතේවත් නැහැ මේක උඩින් යන්නවත් එහෙම නැහැ කියලා එහෙම ඒ ඔය කියන කාරණා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ගරු සභාපතිතුමනි, මෙම සමාගම කරන්නේ මේ ආයෝජනය ඒ අපි දන්නවා චීන රජයට, චීන රජයේ පෞද්ගලික සමාගම් නැහැ, චීන රජයට අයිති සමාගම් තමයි තියෙන්නේ. එහෙම සමාගමක් තමයි මේ ආයෝජනයේ ඩොලර් මිලියන 450ක ආයෝජනය සිද්ධ කළා තියෙන්නේ. එතකොට මේ ඩොලර් මිලියන 450 ආයෝජනය කරලා ඒගොල්ල මුලින්ම කරන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් එක සම්පූර්ණයෙන්ම මේක ගොඩ කිරීම කරලා මේ වරාය නගරය නිර්මාණය කිරීම කියන කාරණාව තමයි ඒගොල්ල කරන්නේ. ඊළඟට මේකේ ලාභාංශ ලබා ගැනීමේදී ඒ මේගොල්ලෝ අනිවාර්යයෙන්ම ලාභයක් ලබා ගැනීමට තමයි මේ ආයෝජනය කරන්නේ. හැබැයි ගරු ඇමතුමා, මේකේ ආයෝජකයන් සොයා ගැනීමේ වගකීම, ආයෝජකයන්ව ගෙනල්ලා දීමේ වගකීම තියෙන ලක්රජයට. එදා මගෙන් ඒ සමාගම කිව්වා සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඔබතුමා මැදිහත් වෙලා මේකට ආයෝජකයෝ හොලා දෙන්න කියලා. තාම මේකට ආයෝජකයෝ නැහැ. හැබැයි ආයෝජකයෝ මේ රටට ගේන්න නම් අපි එයාට අවශ්‍ය කරන පහසුකම් සපයන්න ඕන. එකක් යටි දළ පහසුකම් සපයන්න ඕන, අවශ්‍ය කරන අනිකුත් වපසරිය හදලා දෙන්න ඕන, පරිසරය නිර්මාණය කරලා දෙන්න ඕන, වගේම නීතිමය ආවරණය හදලා දෙන්න ඕන. ඒතොර නීතිමය ආවරණය හදා දීමේදී මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව, මේ රටේ අධිකරණය, මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව මේ සියල්ලකටම යටත්ව මේක කරනවා කියන එකේ අපේ කිසිම වරදක් නැහැ. අපි ඒකට
ගරු කිරියල්ල මන්ත්‍රීතුමා,
පාර්ලිමේන්තුවට මේ වරාය නගරය යටත් කියලා පැහැදිලිව මේ පනතේ සදාන් වෙන්නේ නැහැ මන්ත්‍රීතුමා.
නෑ මම 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 ඔබතුමාට ප්‍රකාශ කරන්න.
හරි, මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට මේක පාර්ලිමේන්තුවේ මුදල් බලයට යටත් කරන්න ඕන කෝප් එකයි කෝප් එකටයි මේක ගෙන්නන්න පුළුවන් වාතාවරණයක් තියෙන ඕන. එච්චර ඒක රටේ
නෑ. මේක ගරු සභාපතිතුමනි, නීතිපතිතුමා මේ සම්බන්ධයෙන් ඒතුමාගෙන් සම්පූර්ණම අදහස නිර්වචනය අධිකරණයට දීලා තියෙනවා. එතකොට නීතිපතිතුමා කියන්නේ මේ රටේ නීතිය සම්බන්ධව ඉන්න ප්‍රධානම කෙනා. එතකොට අධිකරණය තමයි මේකේ අවසානයේදී අධිකරණයේ මේ අපිටත් ඕන ආයෝජකයන් ඇවිල්ලා නිදහස්ව මේ වැඩේ කරනවා දකින්න. මේ රටේ ආයෝජක අපිට මතකයි තමුන්නාන්සලා මහවැලිය හදන වෙලාවේ, මහවැලිය හදන වෙලාවේ විශාල ප්‍රශ්න ආවා. දැන් මම පුත්තලන් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ, මම කියනවා මේ රටේ තියෙනවා දූපත් 60ක්. කල්පිටියෙන් පටන් අරගෙන යාපනය දක්වා දූපත් 60ක් තියෙනවා. ඒ දූපත් 60 මහවැලිය වගේ සංවර්ධන අධිකාරියක් පිටවලා ආයෝජන කලාපයක් කරලා ආයෝජකයන් ගෙන්නන්න කියලා කියනවා. හැබැයි ආයෝජකයන් ඉන්නගරු සභාපතිතුමනි, ඒ අයට ඒ නීතිමය ආවරණය. ඊළඟට දැන් තමුන්නාන්සේ මුදල් විසුද්ධිකරණය ගැන කතා කළා. අපිට තියෙනවා එහා පැත්තේ තංගකාරී කරන රටවල් දෙකක්. එකක් එක්සත් අරාබි එමිරාජ්යේ ඩුබායි, ඊළඟට එහා පැත්තේ සිංගප්පූරුව. දැන් මේවලට මේ ආයෝජකය මුලින් එනකොට ඒ අයට අවශ්‍ය කරන පහසුකම්, ඒ අයට අවශ්‍ය කරන නීතිමය ආවරණය, ඒ සියලුම නීති ලිහිල් කරලා මේ ආයෝජකයින්ට අවස්ථාව දුන්න කරු සභාපතිතුමනි. එතකොට එහෙම තමයි. ඒ එහෙම තමයි ගරු සභාපතිතුමියනි, මේකට මේ ආයෝජකයන් එන්නේ. නැත්තම් කවුරු හරි මේකට ආයෝජනය කරන්න. දැන් තමුන්නාංශ කතා කරා බ්ලැක් මනි ගැන. දැන් මම මේක දැන් අද මම කතා කරොත් මම වැරදිකාරයෙක් හැටියට හංගඩු ගහයි. හැබැයි ඔය ඩුබායි කියන රටට, සිංගප්පූරට බ්ලැක් මනි තමයි මුලින්ම ආවේ. ඒ බ්ලැක් මනි වලින් තමයි මුල්ම ආයෝජනන් සිද්ධ කරන්නේ. එතකොට අපි කියන්නේ එහෙම තත්යකට යන්න කියලා. හැබැයි මොනවා හරි නීතිමය රැකවරණයක් දෙන්න ඕන කරු සභාපතිතුමනි. ඊළඟට මේ ජනාධිපතිතුමා, දැන් අද මේ කතා කරන අපි විදේශ මුදල් ගැන, ආනයන අපනයන පාලනය ගැන, විනිමය පාලනය ගැන, ජනාධිපතිතුමා
ඉතාමත් හොඳ දැනගෙන මේ රට ගෙනල්ලා තියෙනවා. තමුන්නාන්සේලගේ හර්ෂසිල්ල මන්ත්‍රීතුමා මම දැක්ක කියනවා 225ට 250ට ඩොලරක යයි කිව්වා. අද රුපියල් 190ට ඩොලරක බහලා තියෙනවා. අනවශ්‍ය දේවල් ජනාධිපතිතුමා සම්පූර්ණ නවත්තුවා. අනවශ්‍ය දේවල් බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ කෘෂිකර්ම විප්ලවයක් එතුමා සිද්ධ කරගෙන යන්නේ. ඒවා මේ අඬබෙර ගහලා කරන්නේ නෑ. එතුමා අපනායන කෘෂිකර්මාන්තයට වැවිලි කර්මාන්තයට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. දැන් අපිට මොකද්ද කිව්වේ? මේ පොල්තෙල් ප්‍රශ්නය අහවම කිව්වා පොල් සංවර්ධන අමාත්‍යාංශය මම පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. මම පාම් ඔයිල් වලට දාන්න පුළුවන් උපරිම බදු දාලා තියෙනවා. පාම් ඔයිල් ක්‍රූඩ් පාම් ඔයිල් ගේන එක නැත්තම් පිරිපහදු නොකරපු පාම් ඔයිල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තුවා. පොල්තෙල් වල පිරිපාදු නොකරපු පොල්තෙල් ගේන එක ඉදිරි කාලේ නවත්තනවා. තමුන්නාන්සේලා කාලේ රිෂාඩ් බදුරුදීන් නැමැතිවරයා ගෙනාවා ඕනෑම තෙල් වර්ගයක් මිශ්‍ර කරලා මේ රටට ගේන්න පුළුවන් පණක්. ඒ පණත් අපි අහෝසි කරනවා. නරක විදිය පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. හැබැයි පොල් වගාව දීර්ඝකාලීන වැඩපිළිවෙල තමයි පොල් වගාව වැඩි කිරීම මේ කර්මාන්තවලට ඒක තමයි විසඳුම. එතෙක් ජනාධිපතිතුමා BCC කියන ආයතනයට රජයේ ආයතනයක් වන BCC කියන ආයතනය හරහා පොල්තෙල් මේ රටේ නිෂ්පාදනය කරන්න කොප්පර චිප්ස් හැටියට ගෙනල්ලා දෙන්න මෙට්‍රික් ටොන් 39,000ක් ගේන්න දැන් කැබිනට් පත්‍රිකාව දාලා ජනාධිපතිතුමාගේ අවසරය දීලා තියෙනවා පොල්තෙල් මේ රටේ හදන්න. ඊළඟට ගරු සභාපතිතුමීනි, අපි දැක්කා ඉස්සර අපේ ගම්වල අහිංසක අම්මලා පොල්ගෙඩි 10ක් 12ක් මිරිකලා පොල්ගිරිය ටික අරගෙන පොල්තෙල් හදනවා. සෙක්කෝ කියන එක තිබ්බා. ඒ සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදනය අද නැති වෙලා ඒ සම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදනය වැඩි කිරීම කියන කාරණාවට ජනාධිපතිතුමා ඒක ඒ අවශ්‍ය කරන සහයෝගය දීලා තිනවා. බණ්ඩාරනායක මැතිණිය මේක කරන්න යනකොට එදා එන්.එම්. පෙරේරා මහත්තයා මේක කරන්න යනකොට 77 රජේ මේ විදියෙම කළුකඩ මුනල මුදලාලිලා මේ විදියටම ධනපති පන්තිය ඒකට විරුද්ධ වුණා කකුලෙන් ඇද්දා. අද මේ ජනාධිපතිවරයා නැවත වතාවක් එක පටන් අරගෙන අද පේනවා මේ ඩොලර් එක පාලනය කරන හැටි. අපි කහගෙන කතා කරද්දී එක උදාහරණයක් මේ රටේ කහ ටික වවන්න කිව්වා. මේ රටේ පොල්තෙල් නිෂ්පාදනය කරන්න කියලා තියෙන්නේ. මේ රට තුල දේශීය නිෂ්පාදනයට ශක්තියක් දෙන ඓතිහාසික නායකයෙක් බවට එතුමා පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය මේක අපේ රටේ අනාගතය. ගරු සභාපතිතුමනි, මේ ව්‍යාපෘතිය හරහා දැවැන්ත ආයෝජන කීපයක් මේ රටට එනවා. ප්‍රධාන රෝහලක් එනවා. ඒ ප්‍රධාන රෝහල තුල අපේ වෛද්‍යවරුන්ට ඒ අවස්ථාව හම් වෙනවා. ප්‍රධාන දැන් අපි දිගින් දිගටම කතා කරන එකක් තමයි ගරු සභාපතිතුමනි, අපේ රටේ අහිංසක අම්මල තාත්තලා සල්ලි දෙන මිනිස්සු නම් ඔක්ස්ෆර්ඩ් වලට හරි ඕස්ට්‍රේලියාවට හරි කේම්බ්‍රිජ් වලට හරි ළමයින්ව, හැබැයි සිංගප්පූරුවට හරි, හැබැයි අද වෙනකොට අපේ වෛද්‍ය විද්‍යාල ටික අපි දන්නවා අපේ දේශීය වෛද්‍ය විද්‍යාල ආරක්ෂා කරගෙන දේශීය අධ්‍යාපනය ආරක්ෂා කරගෙන නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ඕන. හැබැයි අද වෙනකොට මේ අපේ අහිංසක අම්මලා ගෙවල් දොරවල් උගස් තියලා අර සාමාන්‍ය විශ්වවිද්‍යාලයට මෙඩිකල් කොලෙජ් එකට යහ ගන්න බැරි වෙච්ච ළමයින් අරින්නේ කොහෙදද? නේපාලෙට අරින්නේ. එහා පැත්තෙන් අරින්නේ බංගලිදේශේ. එතකොට අපි මේ වගේ විශ්වවිද්‍යාල පද්ධතියක් ඔය වරාය නගරය තුල ගරු සභාපතිතුමනි
මිනිත්තු දෙකක කාලයක්.
ඔව්. මම මගෙන් එක විනාඩියක් සුසිල් ප්‍රේමජාතන්තුමාට තුමාට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි ඉවර කරන්න. දැන් මේ වගේ දැවැන්ත ආයෝජන එන්නේ මෙතනට. ඊළඟට ගත්තාම අපේ ප්‍රධාන ලංකා බැංකුව කැපිති වෙලා තියෙනවා. මෙතන ප්‍රධාන එතුමන්ලගේ ප්‍රධාන ටවර් එක හදන්න. ඊළඟට දේශීය සමාගම් වලට මේකේ ආයෝජනය කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හැබැයි අද වෙනකොට ගහන්නේ කාටද? මේ මෙච්චර දැවැන්ත විදිහට රට සංවර්ධනය කරන ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නවත්තපු තැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයක් අවසන් කළා. වරායවල් හදලා ගුවන් තොටවල් හදලා දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කළා. අධිවේගී මාර්ග හදලා නවත්තපු තැන ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශීය ආර්ථිකයක් ශක්තිමත් කරන්න දැවැන්ත වැඩපිළිවෙලක් ගෙනියනකොට එතුමාගේ පුතාට ගහනවා. මම ඉවර කරනවා සභාපතිතුමනි. එතුමාගේ පුතාට ගහනවා. අපි එතුමාගේ පුතාව දැක්කේ රුවන්වැලි සෑය ගාව එතුමා දිවුරුම් දෙන තැනදී විතරයි. එතකොට ඒ ළමයි යටුම ගන්න කිසිම තැනකට ඇවිල්ලා නැහැ. ජනාධිපතිතුමා අඳින බලඳින විදිය, කතා කරන විදිය, ගමන් බිමන් යන විදිය බලන්න. ජනාධිපතිතුමා දැවැන්ත වෙනසක් කරන නායකයෙක්. මේක කියමින් මගේ වචන සල්ප අවසන් කරන මගෙන් එක විනාඩියක් දෙන්න සුසිල් ප්‍රේමජාත මහත්මයාට.
ගරුමෙතුමා
මන්ත්‍රීතුමියනි, මේ මම මිනිත්තුවක් ගත්ත පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපේ කිරියල්ල මැතිතුමා සඳහන් කළා වරාය නගරය යටත් කරන්නයි කියලා පාර්ලිමේන්තුවට. වරාය නගරය කළමනාකරණය වෙන කොමිසමේ සාමාජිකයෝ 5යි 7යි අතර ප්‍රමාණයක් ඉන්නවා. සභාපතිවරයෙක් සමග අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සමග වාර්ෂිකව විගණන වාර්තාව පාර්ලිමේන්තුවටත් ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට තමුන්නාසලට ඒ අවස්ථාවේදී පුළුවන් මේක ඕන තැනකට යොමු කරන්න ඇගෙන. මම එක ප්‍රශ්නයක් අහනවා. ග්‍රේට කොළඹ ඉකොනොමික් කොමිෂන් මහා කොළඹ ආර්ථික කොමිෂන් 1978 අංක 4 ගියාජාදුන මැතිතුමා ආරම්භක පටන් අරගෙන BOI එක තින්නේ ඒක යටතේ. ඒතකොට නිදහස් වෙළඳ කලාපවල කිසිම සමාගමක වාර්තා කෝප්පයකටවත් කෝපයකටවත් මේකටවත් එන්නේ නැහැ. ඒ එන්නේ BOI එක විතරයි. ඉතින් ඒ හා සමානයි මෙතනත් තත්ත්වය. ඊළඟට මුදල් විසුද්ධි කරන පනත ඉවත් කළා නැහැ මේකේ ෂෙඩියුල් එකෙන්. සෑ ඒක බලපානවා මේ වරාය නගරයට.
ස්තුතියි. ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 18ක කාලයක්.
ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. අද විවාද කරන ගැසට් පත්‍ර අතරින් මගේ අවධානය මම යොමු කරන්න කැමති 2021 ජනවාරි 1 දිනදී 22.8 ඇලීරක් 34 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරණ ලැබූ නියමයන් අනුමත කරන්න කියන ඉදිරිපත් කරපු ගැසට් පත්‍රයට අදාළ කාරණා. දැන් මේ සියල්ල පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අද විශේෂයෙන්ම මේ ගැසට් පත්‍රය හරහා බලාපොරොත්තු වෙන්නේ රජය ස්ටිකර් ක්‍රමයක් හඳුන්වලා දෙයි. එතකොට මේ ස්ටිකර් ක්‍රමය කියන කාරණය අද ඊයේ මතුවෙච්ච කාරණයක් නෙමෙයි. ඒ නිසා මම මේකට දාලා සමස්ත කාරණේ ගන්න ඕනේ. ඒ මොකද වර්තමාන ආණ්ඩුව බලයට පත් උනේ ගෞරවනීය මහා සංඝරත්නය පෙරදරි කරගෙන බෞද්ධ උරුමයන් පිළිබඳ කතා කරගෙන. හැබැයි අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද රා කර්මාන්තේ කෘතිම රා දෙවන්ත මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරේ අද මම මේක සභාගත කරනවා. මම ආරම්භයේදීම මගේ කතාවට අදාළ සියලුම ලේඛන එකවර සභාගත කරනවා. අද අප්‍රේල් මාසේ 20 වෙනි අඟහරුවාද අරුණ පුවත්පතේ තියෙනවා සුරාපද දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් කෘතිම රා වලට ප්‍රමිතිය. එතකොට රා පිළිබඳව අද මේ වකවානුව තුල විශේෂ ගැසට් පත්‍ර ගණනාවක් එන අතරේ මේ ස්ටිකර් ක්‍රමයක් හඳුන්වලා දෙන වැඩපිළිවෙල එක පැත්තකින් ගන්න. ඒ අතරේ ඉතා පැහැදිලිව මේ මොහොත වෙනකොට ආණ්ඩුව තාම මේ පාර්ලිමේන්තුවට ගෙනාවු නැති ගැසට් ගණනාවක් තියෙනවා. ඒක තමයි 22.9 ඇලීරක් 43 2021 ජනවාරි 7 ගැසට් පත්‍රය පුජ්‍යලේකුට ගෙනියන්න පුළුවන් රා ප්‍රමාණය ලීටර 1.5 ඉඳලා ලීටර 3 දක්වා වැඩි කිරීමේ ගැසට් පත්‍රය. ඊළඟට රා මත අය කරන රුපියල් 50 බද්ද රුපියල් 25 දක්වා අඩු කිරීමේ ගැසට් පත්‍රය. ඊළඟට රා තැබෑරුම් විවෘත කරන වේලාව මෙතෙක්කල් තිබුණු වේලාව වෙනස් කරලා ඒ වේලාව රාත්‍රී 8 ඉඳලා 9 දක්වා පැයක් තව අතිරේක වැඩි කරන්නත් ඒ වගේම උදෑසන වේලාව ඒ වගේ ඒ හා සමානවම වැඩි කරන්න උදේ 11ට තිබුණ එක උදේ 10 දක්වා එකල පැය දෙකකින් වැඩි කරන්න ගැසට් පත්‍ර. ඒ ගැසට් පත්‍ර ළඟ ළඟ එනවා. ඊට අමතරව නව මත්පැන් බලපත්‍ර නිෂ්පාදකයෝ 3 දෙනෙකුට මම මීට කලිනුත් මේ කරු සභාවේ මතු කරා දැනටමත් නිෂ්පාදන බලපත්‍ර 3ක් විවිධ හිතවතුන්ට ලබලා දීලා තියෙනවා. සකේ මත්පැන් නමින් නිපදවල අඩු බද්දක් ගෙවලා ඒ බදු රජයට ලැබෙන්න තියෙන බදු ප්‍රමාණය අහිමි කිරීම සඳහා දූෂිත පුජ්‍යලයකට සකේ නමින් මත්පැන් වර්ගයක් නිපදවන්න සහල් ආශ්‍රිතව කියලා එක බලපත්‍රයක් දීලා තියෙනවා. අරක්කු කර්මාන්ත දෙවන්තයෙකුට දෙවනි බලපත්‍රය දීලා තියෙනවා. බදුල්ල ප්‍රදේශයට තවත් බලපත්‍ර දීලා තියෙනවා. ඒකට ඒ විදිහට බලපත්‍ර 3ක් දීලා තියෙනවා. මම මේක මතු කරා. අද අවාසනාවකට මුදල් පිළිබඳ රාජ්‍ය ඇමතුමාවත් මුදල් ඇමතුමාවත් අඩුගානේ වෙළඳ ඇමතුමාවත් මේ කතා කරන මොහොතේ මේ සභාවේ නැහැ. ඒ වගේම පහුගිය ඔක්තෝබර් මාසෙත් ඒ වගේම දෙසැම්බර් මාසෙත් මේ රටේ ඉතා පැහැදිලිව ෆුඩ් සිටි වලට මත්පැන් බලපත්‍ර 50කට වැඩි සංඛ්‍යාවක් ලබලා දීලා තියෙනවා. මට සංඛ්‍යා ලේඛන අතුව පෙන්වන්න පුළුවන්. මම මේක සභාගත කරනවා 2020 12 මාසේ 2 වෙනිදා මේ රටේ කාගිල් සමාගම වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 25ක් දීලා තියෙනවා විවිධ ස්ථානවල කාගිල්ස් ෆුඩ් සිටි ඇතුලේ සුරසල් ආරම්භ කරන්න. ඒ වගේම කීල්ස් ආයතනයේට බලපත්‍ර 26ක් 2020 10 මාසේ 27 වෙනිදා ලබලා දීලා තියෙනවා. ඒකට මම දන්නවා මේක සිද්ධ වෙන්නේ මතට තිත තියන්න කතා කරපු ජනාධිපතිතුමෙක් අගමැතිවරයා විදියට, එතුමා බුද්ධ ශාසන ඇමතිවරයා, එතුමා සංස්කෘතික ඇමතිවරයා, එතුමා මුදල් ඇමතිවරයා. ඒතොර එතුමගේ අස්සනෙන් තමයි මේ මතට තිත තියන්න කතා කරපු යුගයක දැන් තිතට මත තියන්න මේ බලපත්‍ර ලබා දීලා තියෙන්නේ. මේක ඉතා ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් මේ કૃતિમરા વ્યસનයක් කියන එක අද දවසේ පළවෙච්ච අරුණපුවත් පතේම කියනවා විවිධ විෂකාරක යොදා ගනිමින් કૃતિમરા සකස් කිරීම නිසා ඒවා පානය කිරීමෙන් පූඩලුවය කොටදෙනියා වැනි ප්‍රදේශවල පුජ්‍යලයන් ජීවිතක්ෂයට පත් ඇත. එතකොට දැන් මේ કૃતિમરા නිසා අනිත් පැත්තේ විනාකිරී කර්මාන්තය. අද විනාකිරී කර්මාන්තය බරපතල විදියට વ્યસનයකට ලක් වෙලා තියෙනවා. එතකොට මේ බරපතල વ્યસનයකට ලක් වෙච්ච විනාකිරී කර්මාන්තයට මේ මේ કૃતિમરા බලපාලා තියෙනවා. එතකොට කොහොමද මේ કૃતિમરા නිෂ්පාදනය කරන්නේ? ඒක ඉතා වැදගත්. કૃતિમરા නිෂ්පාදනය කිරීමේදී ඊස්ට්, සීනි සහ විශේෂයෙන්ම යූරියා පාවිච්චි කරනවා. ඒ යූරියා පාවිච්චි කළා නිෂ්පාදනය කරන કૃતિમરા. යූරියා කියන්නේ අපි කවුරුත් දන්නවා මේ සබාවේ පොහොර වර්ගයක්. එතකොට අපි කන විනාකිරි ටිකේ තියෙන මේ કૃતિમરા. එතකොට යූරියා පොහොර දාලා හදපු કૃતિમરા වලින් අපි විනාකිරි කරනවා. දැන් අපි හාල් වල ඇෆ්ලොටොක්සින් ගැන කතා කරනවා, පොල් තෙල් වල ඇෆ්ලොටොක්සින් ගැන කතා කරනවා, කිරි පිටි පිළිබඳ වාර්තාවක් මම වෙළඳ ඇමතිවරයා විදියට මේ සභාවට ඉදිරිපත් කරා. මේ ආණ්ඩුව තාම මේ වාර්තාව එතනින් එහාට කිසිම දෙයක් ඉදිරියට ගෙනිච්චේ නැහැ. DCD මෙලමයින්, ඒ වගේම පාරිභෝගික අධිකාරියට ඇවිල්ලා තිබු චෝදනාව ඌරු තෙල්, හරක් තෙල් සහ කටුපොල් තෙල්. එතකොට කටුපොල් තෙල් සම්බන්ධයෙන් සපුරා තහනම් කරන්න කියලා නීති ගෙනවයි කියලා කිව්වා. පස්සේ මේ සභාවේදී වෙළඳැමතුමා කිව්වා නෑ නෑ එහෙම නෑ සම්පූර්ණ තහනම් කරන්නේ නෑ කියලා. මාතර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ මේ කටුකොල් වගාව කොයිතරම් බලපාලතල විදිහට බලපාලා තියෙනවද කියලා මේ පක්ෂ දෙකේ මන්ත්‍රීවරුතුමාලා දන්නවා. ඒ නිසා මේ රාපසවීමේ ක්‍රියාවලියේදී යූරියා, කටුකම්බි, ඊස්ට්, ඒ වගේම සීනි, බැටරි මම මේ අවස්ථාවේදී සභාගත කරන්න කැමතියි. බැටරි එකතු කිරීම නිසා, විශේෂයෙන්ම කැඩ්මියම් සහ ලෙඩ් එකතු කිරීම නිසා වෙන හානිය පිළිබඳව, ශරීරයට වෙන හානිය පිළිබඳව, ඇබ්ඩොමිනල් පේන්, උදරයේ වේදනාව, ඊට පස්සේ දිගු කාලිනව පවතින හිස රුධාව, ඒ වගේම ආහාර අරුචිය, මතක ශක්තිය දුර්වල වීම, ඒ වගේම වැඩි ප්‍රමාණයක් ඊයම් ආහාරයට ගැනීමෙන් ඇතිවන මරණය. එතකොට કૃતિમરા විනාකිරි විදියට හදපුවා මේ ටික මේ විදිහටම අපිට එනවා. මම ඒකට අදාළ ලේඛනත් මේ අවස්ථාවේදී සභාගත කරන්නට කැමතියි. ඒ වගේම මේ රටේ ෆුඩ් සිටි වලට මේ ළඟදී ඉඳලා හෝල්සේල් සුරා බදු බලපත්‍ර ලබා දීම. දැන් කුරුණෑගල මලියදේව කනිෂ්ඨ විද්‍යාලයේ ෆුඩ් සිටියේ තියෙන එක ළඟ. මලියදේව විද්‍යාලයේ ෆුඩ් සිටියේ තියෙන එක ළඟ. අශෝක බිසිංහ මන්ත්‍රීතුමා මන්නේ වැඩ දිනා නිවැරදි කරා. ඒ වගේම මාතර රාහුල විද්‍යාලයට පේන දුරින් ෆුඩ් සිටියක් වැඩිලා තියෙනවා. බලන්න මේවා මේ ෆුඩ් සිටි වලට අරක්කු බලපත්‍ර දුන්නම පාසල් ගාව, පන්සල් ගාව මේ නීතිය විදිනවා. ඒ වගේම රෑ 9න් පස්සේ මද්‍රව්‍ය විකුණන්න බෑ කියලා මේ ෆුඩ් සිටි වලට විකුණන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් ෆුඩ් සිටියකට දැන් සාමාන්‍යයෙන් අරක්කු තැබෑරුමකට, වයින් ස්ටෝස් එකකට යන්නේ ඒ අවශ්‍යතාවය තියෙන ෆුඩ් සිටියක. දැන් ෆුඩ් සිටි එක පුංචි දරුවන්ගේ චොකලට් ගාව තමයි සිගරට් පෙට්ටි තියලා තියෙන සිගරට් කම්පැනි. අර ටොපි චොකලට් ගන්න ගමන් පුංචි දරුවාගේ ඇහැට යනවා අර සිගරට් පෙට්ටිය. ඒව වෙනද උපක්‍රම. මේ වෙනද උපක්‍රම වලට හැම ආණ්ඩුවකම ඇමතිවරු සල්ලි වලට අහුවලා තියෙනවා. එතකොට ෆුඩ් සිටි ඇතුළට තැබෑරුමක් ආපුවාම මේක මොන ආණ්ඩුව යටද? සමහර වෙලාවට අතීතේ හිටපු අපි නියෝජනයපු කරපු පක්ෂවල හිටපු සමහර මැටි මොල්ලුන්ටත් එහෙම වුණාවල් තිබුණා. සතොස ඇතුළට ෆුඩ් සිටි ඇතුළට වගේම ගේන්න තැබෑරු. ඒවයි ප්‍රතිඵල භුක්ති විඳා. ඒ උදවි. සමම ඉතාල පැහැදිලිව කියන මේ පිළිබඳව නඩුවක් වැඩිලා තියෙනවා. ඒ නඩුවත් මම මේ අවස්ථාවේ නඩුවට අදාළ ලේඛනය මේ අවස්ථාවේ සභාගත කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙන්න මේ ඛේදනීය තත්ත්වය එක පැත්තකින්. අනිත් පැත්ත මම මේ සභාවේදීම පෙන්වලා දුන්නා අවුරුද්දකට දුම්කොළ හිඳ මැරෙන සංඛ්‍යාව 20000ක් මේ රටේ. එතකොට ඒක දවසකට බලපුවාම 54.7යි. පූර්ණ සංඛ්‍යාවට වටවුවම ඔබතුමිය ගණන් පිළිබඳව දන්නවා 54.7 පූර්ණ සංඛ්‍යාවට වටවෙනකොට 55යි. ඒක 54ක් වෙන්නේ නැහැ. එතකොට 55ක් දවසකට මැරෙනවා. LTT 30 අවුරුදු යුද්ධ කාලේ දවසකට මැරිලා තියෙන දළ වශයෙන් 35 45 අතර සංඛ්‍යාවක්. එතකොට LTT ත්‍රස්තවාදයට වඩා දුම්කොළ ත්‍රස්තවාදයේ විසින් මේ රටේ මරණ සංඛ්‍යාව වැඩි. එතකොට දුම්කොළ එක පැත්තක. අනිත් පැත්තෙන් මේ විෂ රා නැත්තම් කෘතිම රා දැන් මේක නියාමනය කරන්න හද කතා කරනවා. හැබැයි කෘතිම රා නිසා ඇති වෙලා තියෙන මේ අලකලංචි. ඊළඟට දැන් මේ සභාවේ කියනෝ ආණ්ඩුපක්ෂය නියෝජනය කරන අය ගංජා නීතිගත කරලා රටේ ආදායම් උත්පාදනය කරන්න කියලා. හෙට දවසේ මේ අය කියයි දන්නේ අපේ අපේ ගාව තව වටිනා නිදානයක් තියෙනවා. ඒ නිදානය හින්දා අපි ගණිකා ව්‍යාපාරයක් නීතිගත කරමු. ඒකනොත් හොඳට ආදායම් උත්පාදනය කරන්න පුළුවන්. අපේ ගාව වටිනා නිදානයක් අපේ මේ අපි ඒක ළඟ තියාගෙන ඉන්නේ කියලා. දැන් කිව්වා එහෙමනේ. අපි මේ නිදානයක් උඩවාඩි වෙලා ඉන්නේ කියලානේ. මේ නිදානයක් අපි ඇඟට හිර කරගෙන ඉන්නේ. ඒ නිදානය පාවිච්චි කරලා අපි ගණිකා ව්‍යාපාරයක් නීතිගත කරමු කියයි දන්නේ. ඉතින් මේවා මේ රට ගෙනියන්නේ කොතෙන්ටද? එනිසා මම විශ්වාස කරනවා ආණ්ඩුව මේ කාරණා සම්බන්ධයෙන් පැහැදිලි නිර්වෘල් පිළිතුරක් ලබා දෙන්න ඕන. ඒ වගේම මම ඔබතුමියගෙත් ඒ වගේම ලේකම් මණ්ඩලෙත් අවධානය යොමු කරනවා. දැන් අද මේ ඔබතුමන්ලා විවාදයට ගන්න ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රය ඊට පස්සේ දැන් 2021 ජනවාරි පළවෙනිදා නිකුත් කරන්නට යෙදිලා තියෙන 22.8 ඇලීරක් 34 ගැසට් පත්‍රය ගැනනේ අද මේ කතා කරන්නේ. ඒ ගැසට් පත්‍රය ගැන තමයි අද අපි මේ කතා කරන එකක්. මම මේ අවස්ථාවේ සභාගත කරනවා 2021 පෙබරවාරි 25 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා විදිහට ඒ ගැසට් පත්‍රය පරිච්ඡින්න කළා නිකුත් කරමු නිවේදනය. ඉතින් මේ දැන් අපි පරිච්ඡින්න කරපු ගැසට් එකක් ගැනනේ මේ සභාවේ කාලේ නාස්ති කරගෙන මේ විවාද කරන්නේ. එතන මම අහනවා මේකේ මේ මේ ගැසට් පත්‍රය මම මේ අවස්ථාවේ ඒකත් සභාගත කරනවා බලන්න මේ සභාගත කරනවා හන්සත් ගත කරනවා මේ ගැසට් පත්‍රය පරිච්ඡින්න කළ නිකුත් කරපු ගැසට් පත්‍රයක් තියෙනවා මගේ අතේ නිකුත් කරපු නිවේදනය. ඒක මුදල් ඇමතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කළා තියෙනවා. ඉතින් පරිච්ඡින්න කරපු ගැසට් එකක් ගැන මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි සැරේට පාර්ලිමේන්තුවක් කතා කරනවා. දැන් මගේ අතේ තියෙන මේ කොලේ වැරදිනා අග්‍රාමාත්‍ය කාර්යාලය නැත්නම් මුදල් අමාත්‍ය කාර්යාලය වහාම කියන ඕන නිවේදනය නිකුත් කළා මේ 2021 පෙබරවාරි 25 වෙනිදා කොළඹ එක මුදල් අමාත්‍යංශයේදී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදිහට අත්සන් කළා නිකුත් කරපු 7/2021. දැන් අපි මේ අද කතා කරන්නේ 1/2021 ජනවාරි පළවෙනිදා නිකුත් කරපු එක. දැන් මම මේ පෙන්වන්නේ සුරාබදු නිවේදනය රජයේ නිවේදනයක් විදිහට මුදල් ඇමතිතුමා අත්සන් කරපු මේකේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මම ඒක කියවන්නම්. 22.8 ඇලීරක් 34 දරන. ඒ කියන්නේ මේ දැන් අපි විවාදයට ගන්න කාරණේ. අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ සුරාබදු නිවේදන අංක 1/2021 සහ 2019/6/20 වෙන එහෙම ගැසට් දාලා මේන් පරිච්ඡින්න කරමි. මම ඕනනම් මේක දෙන්නම් මේ අතිරේක ලේකම්තුමාට බලන්න. හිතර බලන්න පුළුවන් මම ඒක මේ අවස්ථාවේදී හැන්සත් ගත කරනවා. ඉතින් මම ඉතාල පැහැදිලිව කියනවා. දැන් අපි ආවොත් ඉතාල පැහැදිලිව මේ ආනයනය කරන අරක්කු හෝ ඒ හා සමාන විදේශ මත්පැන් බෝතල් මත ස්ටිකරයක් කලවන්න. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරන බෝතල් මත ස්ටිකරයක් කලවන්න මේ අලුතෙන් එන එක. ඒ වගේම තමයි ආපෞසරයක් ලංකාව තුළ නිෂ්පාදනය කරන විදේශ මත්පැන් වෙනුවෙන් ස්ටිකරයක් කලවන්න. මගෙන් අහන්න එපා කොහොමද මේක සභාවට ගෙනාවේ කියලා. මම මේ අවස්ථාවේ පෙන්වනවා එහෙම ස්ටිකරයක් අලවපු බෝතලයක්. ඒක මම වෙළඳ ව්‍යාපාරවල නම් ටික වහලා ගෙනාවේ බොහොම පරිස්සමෙන්. මේකේ ස්ටිකරය අලවලා තියෙනවා. දැන් මේ ස්ටිකරේ බාකෝඩ් එකක් තියෙනවා. මේ බාකෝඩ් එක අපේ ෆෝන් එක කැමරා ඔන් කරලා QR කෝඩ් එක රීඩ් කරන්න පුළුවන්. මේක රීඩ් කරපුවාම මම මේ පෙන්වන්නේ රීඩ් කරපුවාම එන මැසේජ් එක තමයි ඒ ගැන කිසිම තොරතුරක් සිස්ටම් එකේ නැහැ කියලා. එතකොට මෙන්න මේක තමයි අපි කියන්නේ. 2016 මේ ස්ටිකර් අලවන යෝජනාව ආපු වෙලාවේ අපේ රටේ රජයේ මුද්‍රණාලයත් ඉදිරිපත් කරා මේකට යෝජනා. හැබැයි ඒක ප්‍රතික්ෂේප වුණා. මේක ගියේ ඉන්දියානු සමාගමකට. ඒ ඉන්දියානු සමාගමට දෙවනි සැරේටත් ආපහු සැරයක් ටෙන්ඩර් කරනවා 2017. යහපාලන ආණ්ඩුව කාලේ. මම කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච තක්කඩිකම්. නිලධාරීන් සහ දේශපාලක එකතු වෙලා අදටත් දේශපාලකව අල්ලගෙන අදටත් ඒ නිලධාරීන් ඒ විදිහට කරනවද නැද්ද කියලා ආණ්ඩුව හොයලා බලන්න ඕනේ. එතන මුදල් ඇමතිවරයා කවුද? මේ රටේ බුද්ධ ශාසන ඇමතිවරයා, මේ රටේ සංස්කෘතික ඇමතිවරයා, මේ රටේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා. එතන මහින්ද රාජපක්ෂ මහත්තයයි අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය ඇමතිතුමයි දෙන්නගේ දැනුවත්භාවයෙන් චේතනාන්විත ඒ දෙන්නගේ සහයෝගයෙන් එකම එක සිද්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ දෙන්නට ගුණා ඒ දෙන්නව ගුණාට අඳලා මේ රට නිලධාරින් කරන්න. දැන් බලන්නකෝ අද වෙනකොට පරිච්ඡින්න වෙච්ච ගැසට් එකක් මේ සභාවේ දැන් කතා කරනවා. න්‍යාය පුස්තකයට ඇතුළේ නෑ න්‍යාය පත්‍රයට ඇතුළේ නෑ ඒ ගැන කතා කරනවා. ඉතින් එතකොට ඒ නිසා ඒක පැත්ත. අනිත් පැත්තෙන් මම ඉතාල පැහැදිලිව කියනවා දැන් මේක දීලා තියෙන්නේ කාටද? ඉන්දියානු MSP සමාගමට තමයි දැන් මේ ස්ටිකර් ටෙන්ඩරේ දීලා තියෙන්නේ. ඒතකොට මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට දුන්නු ඒ ස්ටිකර් ටෙන්ඩරය එතනින් එහාට ඒක පිළිබඳ විවිධ ප්‍රශ්න මත වුණාම දැන් ඒක ඒ ස්ටිකර් ටෙන්ඩරේ නැතුව මේ අය හදනවා ඒකට වෙන විකල්පයක් ගේන්න. ඒ තමයි ස්ටිකර් වෙනුවට ඩිරෙක්ට් මාකින් කේත ක්‍රමයක්. එතකොට දැන් ස්ටිකර් එකක් කලවන්න රුපියල් දෙකක් නම් යන්නේ. අරකට යන්නේ 125ක් විතර. දැන් අර ටෙන්ඩරේම පාවිච්චි කරලා මේ ඩිරෙක්ට් මාක් මේ මාකින් කේත ක්‍රමයට දෙන්න යනවා. එතකොට ඒකදී රුපියල් දෙකක් විතර සාමාන්‍ය ස්ටිකර් එකකට වැය වෙනකට යන්නේ 125යි. හැබැයි අර ටෙන්ඩරෙන් පාවිච්චි කරලා මේක බාර දීලා මේ කම්පැනියට. එතන මං කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ 2016-17 කාලේ කරපු සෙල්ලමම දැන් කරන්න මේ ඉන්දියානු කම්පැනි කොච්චර දක්ෂ වෙලා තියෙනවද? මම මේ අවස්ථාවේ සභාගත කරනවා මූලසනා රූඩ මන්ත්‍රීතුමනි හැන්ඩ්සාඩ් එකේ කොටසක් බාට පුළුවන් නම් පත් කරන්න. මේ දීලා තියෙන සමාගම MSP ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රතාප් සිංහ සහ නියාමන ආයතනයේ වන කෙන්‍යා බියුරෝ ස්ටෑන්ඩර්ඩ්ස් ඒ කියන්නේ අපේ ලංකාවේ SLS වගේ කෙන්‍යා බියුරෝ ස්ටෑන්ඩර්ඩ් ආයතනයේ සාමාන්‍ය අධිකාරී ඔන්ගාවේ අතුළු 17ක් අත්අඩංගුවට අරගෙන හිරබාරට පත් කරලා තියෙනවා. මේ අපිට ස්ටිකර් දෙන ආයතනයේ කෙන්‍යාවේදී කරපු වංචාවක් සම්බන්ධයෙන් මේ ස්ටිකර් මුද්‍රණය කරන MSP ආයතනය ඉන්දියාවේ මතභේදයට තුදන පාස්පෝර්ට් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඒ අය දූෂිතයි කියලා තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම සූඩානයේ ආරක්ෂිත ස්ටිකර් වලින් වංචාවක් කරා කියලා. ඒ කියන්නේ ආණ්ඩුවට දෙනවා ස්ටිකර් 500ක් හොරපාරෙන් අර අරකු කම්පැනි වලට ස්ටිකර් මේ ස්ටිකර් විකුණලා. එතකොට ඇත්තටම මේ ස්ටිකර් ගහලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන කාරණා ගණනාවක් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතා පැහැදිලිව මම පෙන්නන්නම් දැන් මේ ස්ටිකර් මුද්‍රණය කරලා මොකද ආණ්ඩුව බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් ඩිරෙක්ට් මාකින් සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන බදු හෝ තීරුබදු නොගෙවන ලද මත්පැන් භාවිතය වැළැක්වීම. ඒ කියන්නේ බදු තීරුබදු නොගෙවා ලංකාවට ගේන එක නවත්තන්න ස්ටිකර් එක ගෙවම නවත්තන එක. ඊළඟට සුරාබදු ආදායම තවදුරටත් සුරක්ෂිත කර ගැනීම. ඒ කියන්නේ කම්පැනියක් ලංකාවේ හදන බෝතල් ලක්ෂයක් හැබැයි පෙන්වන්නේ 20,000. ඒක නවත්ත ගන්න එක. ඊළඟට ව්‍යාජ මත්පැන් වැළැක්වීම. ඒ කියන්නේ යම්කිසි X කියන කම්පැනිය නමින් වෙන Y කියන කෙනෙක් හදලා අර X කියන කම්පැනිය ලේබල් ගහලා දාන එක නවත්තන එක. දැන් මේ එකක්වත් කරගන්න බෑ මේ කියන කම්පැනියත් එක්ක MSP කියන කම්පැනියත් එක්ක ගියොත්. මොකද ඒ කම්පැනිය සමහර රටවල් වල ආණ්ඩුවට ස්ටිකර් ලක්ෂ 5ක් දෙද්දී හොරාට නිෂ්පාදන කම්පැනි වලට ස්ටිකර් විකුණලා අවුච්චයි බ්ලැක් ලිස්ට් වෙච්චයි. ඉතින් ඒ නිසා මම තව කියාගෙන යන්නම්. ලයිබීරියාවේ ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කිරීම මේවට අදාළ සියලු ලේඛන මම දැන් සභාගත කරා. ඒ වගේම දැන් ඒකට අදාළ ගැසට් දෙක තුන ආවම මම ඒ ගැන මීට වඩා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2016 ඉන්දියාවේ අසාධු ලේඛනයට අතුලත් වෙච්ච ලේඛනය මම ඒ අදාළ ලියකියලි සියල්ල මම මේ අවස්ථාවේදී මම සභාගත කරනවා. ඒ සභාගත කරන ගම මම කියනවා මේ ආණ්ඩුව මේ වෙලාවේදී මේ ගැසට් එක දැන්ට පරිච්ඡින්න කරලා තියෙන බව දැන දැනම එහෙම එකක් නැතුව මේ ගැන සාකච්ඡාවක් ගන්න හින්දාද සැකයක් මට තියෙනවා. මේ අවස්ථාවේ මුදල් විෂය භාර කැබිනට් ඇමතුමත් රාජ්‍ය ඇමතුමත් ඒ වගේම අනිකුත් පනත් වලට අදාළ අඩුම ගානේ මේ ගැන කතා කරන්න ඉන්න වෙළඳ ඇමතුමත් සභාවේ නැත්තුව මග ඇරලා ඉන්නේ කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. ඒ නිසා ඉතා පැහැදිලිව මම මේ අසාධු ලේඛන වලට අදාළ සියලු ලේඛන ඒ වගේම විදේශ රටවල් වල ඒ පිළිබඳ පළවුණු මාධ්‍ය වාර්තා ඒ මාධ්‍ය වාර්තා වල පරිවර්තන ඒ සියල්ල මම සභාගත කරනවා. එතකොට දැන් මෙන්න මෙහෙම කම්පැනියකට තමයි මේ දෙන්න දීලා තියෙන්නේ. එතකොට මේක 2016 පළවෙනි සැරේ ටෙන්ඩර් කළා අර මං කලින් කිව්වා වගේ බැරි වුණාම දෙවෙනි සැරේ ටෙන්ඩර් කළා. මම අහන්නේ මේක රජයේ මුද්‍රණාලයට දුන්නා නම් මොකද වෙන්නේ? රජයේ මුද්‍රණාලය මේ රටේ මහජන සම්පත ටිකට් ගහනවා. අපිට විශ්වාසයි. ඊට පස්සේ මෙගා පවර් ටිකට් ගහනවා. දරුදිරිය ටිකට් ගහනවා. 1950 වෙනකම් විභාග දෙපාර්තමේන්තුවටම මුද්‍රණාලයක් යනකම් ප්‍රශ්න පත්‍ර අච්චු ගැහුවා. එතකොට එච්චර විශ්වාසය. ඒකට දුන්නා නම් ලාභයයි වියදමයි දෙකම රජයට. මේ සාක්කුවෙන් අරන් මේ සාක්කුවට දානවා. දැන් මේ කම්පැනි එකට මේක බාර දීලා. දැන් හමුදාවට බාර දුන්නා රියදුරු බලපත්‍ර මුද්‍රණය. අනුගානේ මේක හමුදාවටවත් දුන්නා මේ ඉන්දියාව අනිත් එක මේකෙන් අවුරුද්දකට සැරයක් මුලාසන රුද මන්ත්‍රීතුමනි ඉන්දියාවට යන ප්‍රමාණය මුදල රුපියල් බිලියනයක් ඇයි මාසයකට දල වශයෙන් අනිවාර්යයෙන්ම මිලියන ස්ටිකර් මිලියන 32ක් ගන්න ඕන ආණ්ඩුව මිලදී ගන්න ඕන ගිවිසුමන
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
මාසයකට සාමාන්‍යයෙන් මට තව අපේ පත්තේ මන්ත්‍රීතුමල්ලක් නැති නිසා විනාඩි 3ක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි
මම හිතන්නේ එයාගේ අවසරය ඕන වෙනවා
ඒ නිසා
අපේ අවසන් කරන ගරු මන්ත්‍රීතුමා
පොඩ්ඩක් කතා කරලා මේ ඔබතුමිය අපේ සංවිධායකතුමාට කතා කරලා අරන් දෙන්න මේක මම මේ පෙන්වන මේ කාරණේ එතකොට සාමාන්‍ය මිලියන 32ක් මාසයකට ස්ටිකර් අනිවාර්යෙන් ගන්න ඕන. දැන් මිලියන 32ක් ගන්න ඕන හින්දා අර ඩිරෙක්ට් ප්‍රින්ටින් ක්‍රමයට රිංගලා අර ගානම ගෙවන්න වෙනම ටෙන්ඩරයක් නැතුව යනවා. මම මේ අවස්ථාවේදී විශේෂයෙන් අවධානය කරනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාට ඉදිරිපත් කරපු ලිපියක් තියෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා. එතකොට ඒ සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ලිපිය පැහැදිලිව කියවුවම තේරෙනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ඉන්නේ මේ පිළිබඳ දෙලොවක් අතර. එම්ජේ ගුණසිරි මහත්තයා යවපු ලිපිය
අවසන් කරන්න මන්ත්‍රීතුමා
2021/14 ඒ නිසා හරි පැහැදිලි මේක පිටිපස්සේ ලොකු වංචාවක් තියෙනවා ඒ වංචාව යහපාලන කාර්ය ඉඳලා පවත්වාගෙන ඇවිල්ලා තාමත් අකණ්ඩව පවත්වාගෙන යනවා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කොටසකුත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ යම්කිසි පිරිසකුත් මේකට සම්බන්ධයි කියලා අපිට සැකයක් තියෙනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමා මේ ගැන ලියපු ලියුමෙන්ම හරි පැහැදිලි මේ පිළිබඳව ඒ අයට සැකයක් තියෙනවායි කියලා. ඒ වගේම
මේ
මම අවසන් කරනවා ගරු මූල අසරණ වරු මන්ත්‍රීතුමනි තුමියනි මේ මම අහන්නේ නැවත රජයේ වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. අංක 1 අද පරීක්ෂණ කරපු ගැසට් එකක් ගැන මේ සභාවේ කතා කරන්න ආපු එක. හර්ෂ සිල්ලා මැතිතුමා මේ ගැසට් එක මට දුන්නා. නමුත් බලනකොට ඊට සතියකට පස්සේ මේ ගැසට් එක පරීක්ෂණ කළා. අපි කතා කරනවා අපි. මේ විහිළුව ගැන හොයන්න ඕන. දෙවෙනි එක තමයි මේ MSP සමාගම ලෝකෙම බ්ලැක් ලිස්ට් කරලා තියෙන සමාගමට මේක දෙන්නේ මොන පදනමෙන් මෙච්චර දෙන්න ගාය මොකද්ද කියන එක. තුන්වෙනි කාරණේ
මේ
ඩිජිටල් සලකුණු ලබා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකටද ගියේ. ඒ වගේම ඩිරෙක්ට් ප්‍රින්ට් කරන එක ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගියේ. ඒ වගේම රජයේ පිළිතුරක් දෙන්න ඕනේ මේකට මුදල් ඇමතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම අවසන් කරනවා දැනුවත්වද? නිවාඩ් අජිත් කබ්‍රාල් මැතිතුමා දැනුවත්වද? ඒ දෙන්නගේ සහයෝගය මතද මේක සිද්ධ වුණේ? එහෙම නැත්නම් ඒ දෙන්නා ගොනාට අඳලා නිලධාරින්ද මේක කරේ කියලා පැහැදිලි පිළිතුරක් අපිට ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා.
ප්‍රති මන්ත්‍රීතුමා ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා ඊට පෙර ශානක්‍යන් රාජපුත්‍රයන් රාසමාණික්කම් මන්ත්‍රීතුමා මුල් අසනේ ගන්නවා.
ඔව් කතා ගන්න මන්ත්‍රීතුමා.
ගරු මුලස්සනාරුඩ කර්මන්තුමනි ඔබතුමාටත් පාර්ලිමේන්තුවේ ගරු මැති ඇමතිතුමාලටත් ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලයටත් ලැබුවා වූ නව වසර වාසනාවන්ත සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා සුභපතන්ට මම මුලින්ම මේ අවස්ථාවක් කරගන්න. අපේ විශේෂයෙන්ම අද පණ සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවේ අපේ හිතවත් බුද්ධික පතිරණ මැතිතුමා හිටපු යහපාලන රජයේ කර්මාන්තහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමා රාජ්‍ය සමාවෙන්න තව පොඩි අඩුවීමක් වුණා නම් එතුමා යහපාලන ආණ්ඩුවේ තක්කඩින් ගැන කතා කරා. මම හිතන්නේ එතුමාට ඒ කතා කරන්න තිබුණේ මීට ඉස්සරලා ඒ ආණ්ඩුවේ ඉන්න කාලේ. නෑ එදා කතා කරාට ඒ හංගගෙන කතා කරේ. දැන් වගේ විවෘතව කතා කරේ නෑ. කෙරපේ අඩුපාඩු තමුන්හන්සේ පෙන්නලා දුන්නේ නෑ. තමුන්හන්සේ ඒ ගැන කතා අපි කතා ඒ ගැන සාකච්ඡා නොකර දැන් තමුන්හන්සේලා මේවා අර මේ කාරණා සම්බන්ධව කතා කරනකොට දැන් තමයි තමුන්හන්සේලාට මේ පොල් කීරි ගැන තමුන්හන්සේලා මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සියලු කාරණා ගැන කතා කරන ගමන්ම මතක් කරන්න ඕන අපේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙනවා. එපා කවුරුත් අප පිළිගන්න ඕන. ඒකට විශාල වශයෙන් බලපෑවා තමුන්හන්සේලා ආණ්ඩුව කාලේ යහපාලන රජය බලයට පත් වෙලා මාස දෙකක් යන්න ඉස්සරලා මහා බැංකුවේ මූල්‍ය වංචාව. ඒවා තමයි තාම අපිට විඳවන්න බැරි වෙලා තියෙන්නේ. තාම දිරවන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේ අපි සමුනාංශයට මතක් කරන්න ඕන ඒ මුල්‍ය වංචාවත් එක්කම විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වය. ඒ අර්බුදකාරී තත්ත්වයත් එක්කම ඒ තිබියදී අපේ රජය බලයට පත් වෙලා අධිකරු ජනාධිපතිතුමා හැකි සහන උපරිම මට්ටමින් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම සංවර්ධන කටයුතු උපරිම මට්ටමින් කරන්න පුළුවන් මට්ටමින් මොන ප්‍රශ්න තිබත් ඒවා කරගෙන යනවා. මාර්ග ලක්ෂ්‍යයක් කාපට් කිරි වැඩසටහන, වාර සෞභාග්‍ය වැඩසටහන, ඒ වගේම අඩු ආදායම් ලාභී ආම සුසුකම් තියෙන ලක්ෂයකට රැකියා ලබා දීම, උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා සැපීමේ වැඩසටහන. මේ රටේ මේ වෙනකොට 50% පානීය ජලය තියෙන නල ජලය ඉතුරු පිරිසට පානීය ජලය ලබා දීම වගේ වැඩසටහන් සියල්ලම කටයුතු කරගෙන යනවා. මම මේ කිව්වේ එහෙම ප්‍රශ්න සම්බන්ධ. ඒ වගේම බුද්ධික පතිරණ කරු අපේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමාගේ ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධවත් අපි අවධානය යොමු කරන්න ඕන. වැරද්දක් වෙලා තියෙනනම් ඊට ඉස්සෙල්ලා අවශ්‍ය පියවර ගන්න ඕනේ කියන එක ඒ අපේ රජයට මුදල් අමාත්‍යතුමාගේ ඒ වගේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට අපි යොමු කරන්න ඕන. ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම බ්ලැක්ලිස්ට් වෙච්ච කම්පැනි දෙන්න යනවනම් ඒ ගැන උතුමාට අපි ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඉගෙන කටයුතු කරන්න දැන් වගේම මම හිතන්නේ මේ වැඩේ මේට හේතු දක්වලා කල්යාව වීමන අපි අනුමත කරන්නේ නැහැ. මොකද රජයට එන ආදායමක් අහිමි වෙන්නේ. ඔබතුමා කිව්ව වගේම රජයට ලක්ෂ 5ක් ස්ටිකර් දීලා තව දැනින් යනවනම් ආයෙ වෙන දෙමයි වෙන්නේ. මේක වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ නිසා ඒ විශේෂ අවධානය යොමු කිරීම සම්බන්ධව තමයි මගේ ගැසට් මගින් ප්‍රකාශපත් කළ රෙගුලාසිපත් කළා කටයුතු කරා. ඒ වගේම මම හිතන්නේ අපේ අවධානය යොමු වෙන්න ඕන අපේ අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ආනයනය පාලනය කිරීම. මේ ආනයනය කිරීම පාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මූලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා මඩකලපුව දිස්ත්‍රික්කේ, අම්පාර දිස්ත්‍රික්කේ, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කේ, ඒ වගේම අනෙකුත් ව්‍යාපෘති කියන දිස්ත්‍රික්ක ගත්තවද වීමිල කොහොමද? අද හාල් මිල ගැන කතා කරනකොට වීමිල ගැන කතා කරන්න. අද තෙත වී ගොයන් කපනකොට කුඹරට මැයිල රුපියල් 50ට 51ට අරන් යනවා. මේ ගොවියට සහන ලැබිලා තියෙනවා. අද මුං ඇට කිලෝ එකක් කීයද? අද උඳු කිලෝ එකක් කීයද? අද බඩේරුම් කිලෝ එකක් කීයද? මේවා එක පැත්තකට ගැන කතා කරන්න ඕනේ නැහැ. මේවායින් ලැබෙන සහන ගැන අපි කතා කරන්න. මේවා ගැන විශේෂයෙන්ම හිතන්නේ අපි කොච්චර කිව්වත් අපි විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන. දැන් පොල් තෙල් ප්‍රශ්නයක් ආවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන මම හිටපු පොල් සංවර්ධන ඇමතිවරයා හැටියට අපි වගා කරගෙන ගියා. මඩකලප දිස්ත්‍රික්කේ වාකරේ ගත්තම දිගටම ඔබතුමා දන්නවා සාල වශයෙන් අපි පොල් වගා කරගෙන තියෙනවා. කිල්නොච්ච ප්‍රදේශ, පළේ ප්‍රදේශය, යාපනය ප්‍රදේශය, දකුණු ප්‍රදේශය, මොන්රාගල වගේ දුෂ්කර ප්‍රදේශවල අපි වගා කරා. නමුත් මොකද්ද අපි එක අවුරුද්දකට පැල ලක්ෂ 40ක් පැල ලක්ෂ 90 දක්වා නිෂ්පාදනයක අපි වගා කරන වැඩපිළිවෙළක් කරා. හැබැයි 2015 පස්සේ ගමුණාන්සෙලා පැල ලක්ෂ 20ක් හදාගන්න බැරුණා. මොකද අවුරුද්දකට පැල ලක්ෂ 20ක් විතර ගස් ලක්ෂ 20ක් විතර කපනවා. එහෙමනම් ලක්ෂ 20ක් කපනවා ලක්ෂ 40ක්වත් අඩු ගන්න වගා කරන්න ඕන. එහෙම වැඩපිළිවෙළක් නැහැ. එනිසා මේ පොල් වගා කරාම පැලයක් වගා කරාම අඩු ගානේ අවුරුදු 6ක් විතර යනවා අස්වැන්න හරියක් අවුරුදු 7ක් විතර යනවා හරියාකාර අස්වැන්නක් ලබන්න. එනිසා ඒව ගැන අවධානය යොමු කරේ නැති එකේ ප්‍රතිවිපාක තමයි තමුන්නාංශ මේ බෑය පෙන්වන්න ලෑස්ති වෙලා තියෙන්නේ. එනිසා පොල් තෙල් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපේ රටට අනිත් රටව සෙසු රටවල් වලට වඩා අපි පොල් කිරි පාවිච්චි කරනවා. ඉන්දියාවේ ගත්තම පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ කෑම සකස් කරන්න. අපි මම විශේෂයෙන් මතක් කරන්නේ අපේ රටේ අවශ්‍යතාවයන් සඳහා කටයුතු කරන්න. මම මේ සමහර උදාහරණ ගත්තේ ඒකයි. ඒවා අපි පොල් වලට පොහොර නොමිල දුන්නා. ඒ වගේම විවිධ ව්‍යාපෘති ආරම්භ කරා. කලාවත වැඩි සමාගම, කුරුණෑගල පැවිලි සමාගම අපි ලාභ ලැබුවා. පහුගිය අවුරුදු කාලවල මොනවා දුන්නේ? බුද්ධික පතන මැතිතුමා දන්නවා අයිඩියන් අය ස්වාධීන රූපවාහිනිය 2011 ඉඳලා 2015 දක්වා ලාභ ලැබුවා 2014 දක්වා. ඉන්පසේ දිගටම අකණ්ඩව මිලි අවුරුද්දකට මිලියන 300-350 අකණ්ඩව පාඩු ලැබුවා. මිලියන 2000 ගණක් විතර තිබුණා ඉස්සර දැම්පත්. 1200 ගණක්. දැන් මිලියන 500 ගණට අඩු වෙලා තියෙන ඉස්සර දැම්පත් ප්‍රමාණය. ඉතින් මේවා විනාශ කරපු අය, මේවා ගැන හොයලා බලපු නැති අය අද අපිට වෙන කකුලෝ වගේ මේගොල්ලන් හරහට යන ගමන් කෙලින් යන කතා කරනවා. මෙන්න මේක තමයි දමුණාන්සලා විශේෂ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම මතක් කරන්න ඕන අපේ රජයේ වුණත් මතක් කරන්න ඕන අධිකරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ එතනෝල් ආනයනය නතර කරා. රුපියල් 290ට විකුණ ගන්න බැරි එතනෝල් ලීටරය දැන් රුපියල් 500-550ට විකුණ ගන්න හැකියාව ලැබුණා. එයා එතනේ මම කොහොම කෙටි කාලයක් පැල්වත්ත සීනි සමාගම මේ සෙවනගල සීනි සමාගම සභාපතිවරයා හැටියට කටයුතු කරා. සීනි නිෂ්පාදනය කරනකොට බ්‍රේක් ඉවන් එකට ගියේ. ඒක පාලනය කරගන්න එතනෝල් ටික විකුණ ගත්තම තමයි යම් ලාභයක් ලැබුවේ. එතකොට දැන් අද පැල්වත්ත සීනි සමාගම ලංකා සීනි සමාගම ගත්තම රුපියල් 550ට එතනෝල් විකුණනවා. විකුණන ගාම මම මතක් කරන්න ඕනේ අපේ රජය වුණත් මේක 100%ක් බණ්ඩාගාරයි සමාගමක්. නැව කෝප් කමිටුට ගේන්න ඕන. අමුලසන උඩ කර්මන්තේ කෝප් කමිටු ලංකා සීනි සමාගම ගේන්න ඕන. මේගොල්ලන් කරන නාස්ති වැඩ තියෙනවා. මේක ආරම්භ කරපු මොහොතේ ඉඳලා පංචර නීතිගත සංස්ථාවෙන් තමයි දැවිදෙල් ලබා ගත්තේ. පහුගිය කාලේ දැවිදෙල් ලබා ගන්න නැතුව නැව් වලින් ඉවත් කරන කළුතෙල් අරන් ඇවිල්ලා මේව පාවිච්චි කරා. අද යන්ත්‍ර සූත්‍ර වලට හානි වෙනම් පවතිනවා. මෙතන විශාල වංචාවක් වෙලා තියෙනවා. මේවා ගැන අපි හොයන්න ඕන. ආයිඩියන් සමාගමේ පාඩුව කිරීම සඳහා කටයුතු කරපු අලෙවි කළමනාකරු හැටියට කරපු නියෝජිතයා.
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙක කාලයක් තියෙනවා ඔබතුමාට.
මට විනාඩි 11ක් වෙන් කළා තිබුණා සම්බන්ධව.
ඔව් විනාඩි දෙකක් තියෙනවා.
ඔව් එදා කොළපාටයි එක දාගෙන ඇවිල්ලා දැන් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියෝ හැටියට මේක අර කුරහම් පාටේ ට්‍රයි එක දාගෙන ඇවිල්ලා දැන් මේක විනාශකාරී දේවල් කරනවා. ආයතනයේ භූමිය ගස් ටික කපනවා. පැල්වත්ත ගොඩනගන්න කියලා කපන්නේ. නිවාස හදන්න කියලා කපන්නේ. හැබැයි මේවා ගස් කපන්න ගඟයිනේ කුඹු ගස් කපන්න කාටවත් අයිතියක් නැහැ. ඒ ආයතනයේට රජය තාම බදු දීලා නැහැ. ඊළඟ පස් කපන්න ගමන් ගන්නවා. දැන් ඒක බදු කාලේ ඉවරලා තියෙනවා. ඊළඟ පදල් ගැනීමේ ආයතනයේ මෑට පස් කපන්න අවසර දීලා තියෙනවා. මේවා ගැන අවධානය යොමු කරන්න ඕනේ කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේක නිල් පාටද රතු පාටද නැත්නම් කුරහන් පාටද කියලා නෙගෙයි මේ නිලධාරීන් කරන වැරදි දේශපාලඥය පිළින් යන්නේ. ඒක නිසා මේක නිලධාරීන්ගේ ඒ වැරදි ගැන සොයලා බලලා කටයුතු කරන්න ඕනේ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාව මතක් කරනවා. මේක මේ වගේම විශේෂයෙන්ම අප මතක් කරන්න ඕන අපේ බුද්ධික පතිරණ මැතුමා කතා කරා. මේක ගැන මම මතක් කරන්න ඕන. ඔබතුමාලා රජයෙන් තමයි ටෙන්ඩර් එක අවෝඩ් කරලා තිබුණේ ඉන්දියන් කම්පැනි එකට. මේ ආණ්ඩුව ආවට පස්සේ විශේෂ කමිටුවක් මගින් පෙර ටෙන්ඩරේ අඩුපාඩු ඇද්දා සොයාබැලින්ට පත් කරන කමිටුවක් පත් කළා තියෙනවා. ඒ කමිටුවේ වාර්තාවක් මට නැහැ මොකක්ද උනේ කියන එක සම්බන්ධව. නමුත් අවෝඩ් කරේ තමුන්නාන්සේට කියන එක මතක් කරන්න ඕන.
ඔව් බුද්ධික මන්ත්‍රීතුමා.
ඉතා පැහැදිලිව ඔබතුමා හරියට හරි මම මේක කිව්වනේ 2016 ඉස්සෙල්ලා දෙන්න හැදුවා බැරි වුණා 2017 ආපහු දුන්නා ඒ ටෙන්ඩරේ මේ ස්ටිකර් ගහන්න අරක්කු බෝතල් මත. ඔබතුමා දන්නවා ජනාධිපතිතුමා විදියට අපි නාට ඇක්ට් එකට කොච්චර අමාරුවෙන්ද අර සිගරට් පෙට්ටියක රූපගෙන. ඒ නිසා මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ දැන්ටත් ඒ සමාගම බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගමක්.
හරි
මේක කැන්සල් කරලා
දාන්න.
2012 20 12 31
මන්ත්‍රීතුමාගේ කාලෙත් අවසන් මන්ත්‍රීතුමා
2021 6:30 දක්වා කාලය දීර්ඝකයට බන්නේ පනව ඇති නිසා ඒක පරිච්ඡේද නෙවීමේ ගැටලුවක් නැහැ. ඒ වගේම මම තමුන්නාන්සෙත් කිව්වා වගේම එහෙම බ්ලැක් ලිස්ට් වෙච්ච සමාගමකට කටයුතු කරනවා නම් ඒ ගැන රජයේ ඔබතුමන්ගේ විතර නෙවෙයි අපේ අවධානය යොමු කරයි කියන එකයි
මතක් කරන්න. ඒක අපි අවධානය යොමු කරනවා. වැරද්දක්
කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. කාලය අවසන්.
මම කිව්වා පැහැදිලිව. වැරද්දක් සිද්ධ වෙනව නම් ආණ්ඩුව යහපාලනේද වර්තමාන ආණ්ඩුවද ඉර පෙරවාණ්ඩුවද කියන එක නෙවෙයි තියෙන්නේ. ඒ වැරද්ද දින අපි සියලු දෙනා එකතු වෙලා මේක තමයි තියෙන්නේ. ඒ නිසා
අපි මොකද කරන්නේ?
එහෙන් එකක් කියන අපි එකක් කියන එක නෙවෙයි. අපි සියලු දෙනා එකතු වෙලා යම් අඩුපාඩුවක් තියෙනනම් ඒ අඩුපාඩුව නැති කරලා රට යහපත් වෙනකට ගේන්න එකතු වෙන්නේ කියන එක තමයි මගේ ඉල්ලීම.
නිසා
අපි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා විවේචනය කර ගැනීම නෙවෙයි තියෙන්නේ. ඒ අඩුපාඩුව දැක්කම අපි සියලු දෙනා එකතු වෙමු. ඒ අඩුපාඩුව පෙන්වල දෙමු. ඒ පෙන්වල දෙන අඩුපාඩුව අනුව කටයුතු කරන්න අපි පවතින ඕනම රජයක් වේවා.
ඒකට
අපි පෙන්වල දෙන්න සූදානම් වෙමු කියන පණිවිඩයයි මට දෙන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.
ඔව් බුද්ධික මන්ත්‍රීතුමා.
මං එතුමත් එක තර්කයක් නැහැ. එතුමත් එක ප්‍රශ්නේ. දැන් 1200
මන්ත්‍රීතුමාගේ රීති ප්‍රශ්නයක් නම් නෙමෙයි.
ඇයි දැන් ඉතින් මේ අපි සාකච්ඡා කරන්නේ පරිච්ඡින්න කරපු ගැසට් එකක් ගැන. නෑ
මන්ත්‍රීතුමා රීති ප්‍රශ්න තියෙනවා මට ඉස්සෙල්ල මොකද්ද රීති ප්‍රශ්න කියලා කියන්නේ මොකද්ද මොකද ස්ටෑන්ඩින් ඔඩර් සනුව.
මම කියන්නේ මේ සභාවේ මේ මොහොතේ අපි ගන්න විවාදෙට මේ මොහොත වෙනකොට අහෝසි කරපු ගැසට් එකක්.
හරි බොහොම සතුටුයි. Honorable Selvarasa Gajendran you have 8 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இன்றைய தினம் இந்த முல்லைத்தீவு மாவட்டத்திலே நடைபெறுகின்ற மகாவலி அபிவிருத்தி அதிகார சபையினால் மேற்கொள்ளப்படுகின்ற ஒரு அநீதியான விடயம் தொடர்பாக நான் இங்கு பிரஸ்தாபிக்க விரும்புகின்றேன். முல்லைத்தீவு மாவட்டத்திலே கரைத்துறை பற்றி பிரதேச செயலாளர் பிரிவில் இருக்கக்கூடிய கொக்குளாய், கொக்குத்தொடுவாய், கருணாட்டுக்கேணி, செம்மலை ஆகிய பகுதிகளில் இருக்கக்கூடிய கிராம சேவையாளர் பிரிவுகளை மகாவலி அபிவிருத்தி அதிகார சபையிடம் கையளிக்குமாறு அரசாங்கத்தினுடைய உயர் மட்டத்தினால் மேற்கொள்ளப்பட்டிருக்கின்ற அழுத்தம் காரணமாக வடக்கு மாகாண காணி ஆணையாளர் அலுவலகம் அது தொடர்பாக நடவடிக்கை எடுக்குமாறு பிரதேச செயலகத்திற்கு அவசர அவசரமாக நேற்றைய தினம் கடிதம் ஒன்றை அனுப்பியிருக்கின்றார்கள். இவ்வாறான ஒரு செயல்பாடு நடைபெறப்போகிறது என்பதை அறிந்து வடக்கு மாகாணத்தில் இருக்கக்கூடிய தமிழ் மக்களால் தெரிவு செய்யப்பட்ட பிரதிநிதிகள் எங்களுடைய கட்சியின் தரப்பில் கட்சி உட்பட பல பிரதிநிதிகள் தொடர்பு கொண்டு அதனை செய்ய வேண்டாம், நாங்கள் அது தொடர்பாக அமைச்சருடன் ஏற்கனவே பேசியிருக்கின்றோம், அது தொடர்பாக ஒரு குழு ஒன்று அமைக்கப்பட்டு ஆராயப்பட்ட பின்னர் தான் முடிவெடுக்கப்படும் என்று இணங்கப்பட்டிருக்கிறது என்று சொல்லியும் கூட கொழும்பினுடைய அழுத்தம் காரணமாக அந்த கடிதம் அனுப்பி வைக்கப்பட்டிருக்கின்றது. இந்த செயல்பாடானது இந்த மகாபலி அபிவிருத்தி அதிகார சபைக்குள் இந்த 6 கிராம சேவையாளர் பிரிவுகளையும் கொண்டு செல்வது என்பது முழுமையாக தமிழர்களிடமிருந்து அந்த நிலங்களை அபகரித்து அதனை முழுமையாக சிங்களமயப்படுத்துகின்ற ஒரு நோக்கத்தோடு மேற்கொள்ளப்பட்டிருக்கின்ற ஒரு நடவடிக்கையாகவே நாங்கள் கருதுகின்றோம். இந்த பிரச்சினை கடந்த ஆண்டு இறுதியில் ஏற்பட்ட பொழுது இது தொடர்பாக நாங்கள் மகாபலி அபிவிருத்தி அதிகார சபைக்கு பொறுப்பான அமைச்சர் கௌரவ சமல் ராஜபக்ச அவர்களோடு சந்திப்பதற்கான ஒரு நேரம் ஒன்றை நாங்கள் கோரியிருந்தோம். அதன் பிரகாரம் வடக்கு கிழக்கை பிரதிநிதித்துவப்படுத்துகின்ற தமிழ் நாடாளுமன்ற உறுப்பினர்களும் ஆளுங்கட்சி நாடாளுமன்ற உறுப்பினர்களும் அதாவது தமிழ் தேசிய கூட்டமைப்பு, தமிழ் தேசிய மக்கள் முன்னணி மற்றும் ஆளுங்கட்சியைச் சேர்ந்த நாடாளுமன்ற உறுப்பினர்கள் தற்பொழுது சபைக்கு தலைமை தாங்கிக் கொண்டிருக்கின்ற தாங்கள் உட்பட கௌரவ சமல் ராஜபக்ச அவர்களை சந்தித்து இந்த பிரச்சினை தொடர்பாக நாங்கள் எல்லோரும் கூட்டாக கோரிக்கை விட்டிருந்தோம். இந்த மகாபலி அபிவிருத்தி அதிகார சபைக்குள் இந்த கிராம சேவையார் பிரிவுகளை கொண்டு செல்ல வேண்டாம், அவ்வாறு கொண்டு சென்றால் அதனுடைய காணி நிர்வாகம் மகாபலிக்கு சென்றால் தமிழ் மக்களுக்கு பாதிப்பு ஏற்படும், கிட்டத்தட்ட 5000 மேற்பட்ட குடும்பங்கள் அந்த பகுதிகளிலே தங்களுடைய நிர்வாக செயல்பாடுகள் அனைத்தையும் கரைத்துறை பற்றி பிரதேச செயலகத்தோடும் முல்லைத்தீவு மாவட்ட கச்சேரியோடும் சிறப்பான முறையிலே அவர்கள் அதனை தங்களுடைய செயற்பாடுகளை முன்னெடுக்கக்கூடியதாக இருக்கின்ற நிலைமையில் இந்த நிர்வாகம் மாற்றப்பட்டால் தமிழ் மக்களுக்கு 100% பாதிப்பு ஏற்படும் என்பது சுட்டிக்காட்டப்பட்டது. 84 யுத்தம் காரணமாக பலவந்தமாக அந்த மக்கள் இந்த பிரதேசங்களில் இருந்து வெளியேற்றப்பட்டு அவர்கள் முழுமையாக மீளக்கூடிய மருந்து தங்களுடைய காணிகளை கூட அபிவிருத்தி செய்வதற்கு முடியாத ஒரு நெருக்கடி நிலைமை நிலவுகின்ற நிலைமையிலே இவ்வாறான ஒரு செயல்பாடு முன்னெடுக்கப்பட்டிருப்பது என்பது கவலைக்குரிய ஒரு விடயம். முன்னாள் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்கள் அவருடைய ஆட்சி காலத்திலே அந்த பகுதிக்கு விஜயம் செய்த பொழுது அந்த காணிகள் அனைத்தும் அந்த மக்களிடம் கையளிக்கப்பட வேண்டும் என்று கூட கூறியிருந்தார் என்பதையும் இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இப்படிப்பட்ட ஒரு நிலைமையிலே கௌரவ சாமல் ராஜபக்ச அவர்களோடு நாங்கள் இந்த ஆண்டு ஆரம்பத்திலே கௌரவ அவை தலைவர் அவர்களே, நீங்களும் பங்கு கொண்ட அந்த கூட்டத்திலே நாங்கள் எல்லோரும் கேட்டுக்கொண்டதற்கு நாங்க அங்கு ஒப்புக்கொள்ளப்பட்டது ஒரு குழு ஒன்று அமைப்பதென்றும், அந்த குழுவிலே ஒவ்வொரு கட்சியிலிருந்தும் உறுப்பினர்களுடைய பெயர்கள் கூட சிவார் செய்யப்பட்டிருந்தது. அந்த குழு அமைக்கப்பட்டு அந்த குழு ஆய்வு செய்த பிற்பாடுதான் அது தொடர்பாக முடிவெடுக்கப்படும் என்று சொல்லி சொல்லப்பட்டிருந்த ஒப்புக்கொள்ளப்பட்டிருந்தது. ஆனால் தொடர்ச்சியான அந்த கொரோனா நெருக்கடி காரணமாகவோ அல்லது வேறு ஏதோ ஒரு காரணத்திற்காகவோ அந்த குழு உருவாக்கப்படவும் இல்லை, அந்த குழு அது தொடர்பான ஆய்வுகளை மேற்கொள்ளவும் இல்லை. காலங்கள் இழுத்தடிக்கப்பட்டு வந்த நிலைமையிலே எழுத்து மூலமான கடித பரிமாற்றங்கள் கூட இல்லாமல் வாய்வழி மூலமாக கொழும்பிலிருந்து கொடுக்கப்பட்ட மோசமான அழுத்தங்கள் காரணமாக இன்று அந்த கிராம சேவையாளர் பிரிவுகளை மகாவலியிடம் ஒப்படையுங்கள் என்று கடிதம் எழுதப்பட்டிருக்கின்றது வடக்கு மாகாண காணி ஆணையாளர் அலுவலகத்தினாலே. இந்த செயல்பாடு ஏற்றுக்கொள்ள முடியாத ஒரு செயல்பாடு. ஏற்கனவே கொக்குத்தொடுவாய் பகுதியிலே, அதாவது வெளியோயா பகுதியிலே முல்லைத்தீவு கரைத்துறை பற்றிக்கு சொந்தமான பிரதேசங்களில் இருந்து வெளியேற்றப்பட்ட மக்கள், ஆமையன்குளம் முந்திரியகுளம் போன்ற பகுதிகளிலிருந்து வெளியேற்றப்பட்ட தமிழ் மக்கள் மீள குடியேற்றப்படாமல் அந்த பகுதிகள் மகாவலியால் பொறுப்பேற்கப்பட்டு அந்த பகுதியிலே 100%க்கு 100% சிங்கள மக்கள் குடியேற்றப்பட்டிருக்கின்றார்கள். அந்த தமிழ் மக்கள் வீதியிலே விடப்பட்டிருக்கின்றார்கள். இந்த நிலைமையில் தொடர்ந்தும் இந்த கிராமங்களை அபிவிருத்தி என்ற பெயர் போர்வையிலே அந்த மகாவலி அபிவிருத்தி அதிகார சபைக்குள் உள்வாங்குவது என்பது முழுக்க முழுக்க சிங்களமயப்படுத்துகின்ற நோக்கத்தோடு மட்டும்தான் மேற்கொள்ளப்படுகின்றது. ஆகவே தயவுசெய்து தொடர்ந்து தமிழ் மக்களுக்கு இந்த அநியாயங்களை செய்யாதீர்கள். தமிழ் மக்களை நட்டாற்றில் கொண்டு வந்து விடாதீர்கள். அதிகாரங்களை பயன்படுத்தி, உங்களுடைய அரச இயந்திரத்தை பயன்படுத்தி எங்களுடைய மக்களின் காணிகளை கபலீகரம் செய்து முழுமையாக சிங்களமயப்படுத்துகின்ற ஒரு செயல்பாடுதான் இந்த மகாவலி அபிவிருத்தி அதிகார சபையூடாக முன்னெடுக்கப்படுகின்றது. மகாவலியினுடைய நீர் ஒருபொழுதும் வடக்குக்கு வராது என்பது நீண்ட காலமாகவே தெரிந்திருக்கின்ற ஒரு விடயமாக, நிரூபிக்கப்பட்டிருக்கின்ற ஒரு விடயமாக இருக்கின்ற பொழுதும் கூட மகாவலி அபிவிருத்தி என்ற பெயரிலேதான் இந்த காணிகள் சுவீகரிக்கப்படுகின்றது. ஜனாதிபதி சொன்னதாக ஒரு பொய் சொல்லப்பட்டும் இந்த காணியை சுவீகரிக்கின்ற இந்த கிராம சேவையாளர் பிரிவுகளை மகாவலிக்குள் கொண்டு செல்லுகின்ற ஒரு முயற்சிகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஆகவே எந்த காரணம் கொண்டும் தயவு செய்து தமிழ் மக்களுடைய அந்த பிரதேச விருப்பம் இல்லாமல் இந்த மகாவலிக்குள் இந்த கிராம சேவையாளர் பிரிவுகளை கொண்டு செல்லுகின்ற செயல்பாடுகளை முன்னெடுக்க வேண்டாம், அது நிறுத்தப்பட வேண்டும். மாகாண காணியாளர் அலுவலகத்தினால் மேற்கொள்ளப்பட்ட நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்ட பொழுது இது தொடர்பாக பிரதேச செயலகத்தில் உள்ள உத்தியோகத்தர்களோடு கலந்துரையாடப்பட்டதா, அதில் இருக்கக்கூடிய சாதக பாதகங்கள் ஆராயப்பட்டதா, இந்த நிர்வாக மாற்றத்தின் காரணமாக இந்த செம்மலை அளம்பில் கொக்குளா கொக்குத்தொடுவாய் போன்ற பகுதிகளில் இருக்கின்ற மக்கள் மகாவலி அலுவலகத்துக்கு செல்வதற்கு எவ்வளவு சிரமங்களை எதிர்நோக்கப் போகிறார்கள் என்பது பற்றி பேசப்பட்டதா, ஏற்கனவே கரைத்துறை பற்றி பிரதேச செயல பிரிவுக்குட்பட்ட முல்லைத்தீவு நீதவான் நீதிமன்ற எல்லைக்குட்பட்ட பகுதிகளில் இருக்கின்ற வயல்களிலே கைது செய்யப்பட்டவர்கள் வன லாகாவினரால் பதவியா பகுதியிலே கொண்டு சென்று வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கின்றது. நீதிமன்ற நியாயாதிக்க எல்லைக்கு வெளியே கொண்டு சென்று வேறொரு நீதிமன்றத்திலே வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கின்றது. அது இந்த மகாவலியை சாட்டாக வைத்துக் கொண்டுதான் அந்த செயல்பாடு மேற்கொள்ளப்பட்டிருக்கின்றது. இது முழுக்க முழுக்க எங்களுடைய மக்களின் வாழ்வியலை அழிக்கின்ற செயல்பாடு. தயவு செய்து இந்த காரியத்தை நீங்கள் உடனடியாக நிறுத்த வேண்டும். இது தொடர்பாக ஏற்கனவே கௌரவ அமைச்சர் சாமல் ராஜபக்சே அவர்கள் ஒப்புக்கொண்ட அடிப்படையில் ஒரு குழு ஒன்று நியமிக்கப்பட்டு இது தொடர்பாக ஆராய்வதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அது தொடர்ந்தும் முல்லைத்தீவு கரைத்துறை பற்றி பிரதேச செயலாளர் பிரிவு அலுவலகத்தோடு இந்த நிர்வாக நடவடிக்கைகள் இருக்க வேண்டும். அதற்குரிய சம்பந்தப்பட்ட தரப்புகள் உடனடியாக பணிப்புரை வழங்க வேண்டும் என்று நாங்கள் உங்களிடம் வினயமாக வேண்டிக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி.